ප්‍රධාන කටයුතු අද දින ණයපත්‍රයේ විෂයාංක 1 විසර්ජන 50 කෙටුම් පද 2017 දෙවැනි කීවම 5 වෙනි වෙන්කල දිනය. ඔනබල ආර සම්බන්ධන ලීඩර් ද ඔපොසිෂන්.
Thank you, Mr. Speaker. These budgets, sir, have been presented by the current National Alliance government, comprising of the two main political parties in this country, the Sri Lanka Freedom Party, headed by the President, Mr. Maithripala Sirisena, and the United National Party, headed by the Prime Minister, Mr. Ranil Wickremesinghe. The Cabinet of Ministers comprises of representatives of both political parties. It is the objective of these two political parties to give the country a new future, not merely economically, but also politically and socially. That indeed was the verdict of the country at both the presidential election held in January 2015 and the parliamentary elections held in September 2015. The former regime and its leadership were prominent participants in both those electoral contests. They sought at both elections a mandate, a further mandate to govern the country. The mandate so sought by them was denied by the people. The people, in the exercise of their sovereignty, have given President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe the mandate to govern the country for a period of time as stipulated in the Constitution. That is the sovereign verdict of the people, which can only be dislodged in accordance with the Constitution and in no other way. Everybody in this country wants this country to be governed in keeping with the tenets of democracy, genuine democracy, and these values, Mr. Speaker, are sacred and need to be protected and preserved. I want to say in this regard to quote from the Universal Declaration of Human Rights, adopted by the United Nations, to which we have acceded. May I quote, sir, Article 21 of the Universal Declaration of Human Rights, and this is what is stated in Article 21, subparagraph 1. Everyone has a right to take part in the government of his country, directly or through freely chosen representatives. 2, everyone has a right to equal access to public service in his country. Unfortunately, that rule is not observed in Sri Lanka, particularly as far as the Tamil people are concerned. 3, the will of the people shall be the basis of the authority of government, and his will shall be expressed in periodic and genuine elections, which shall be by universal and equal suffrage and shall be held by secret vote or by free equivalent voting procedures. That is what the Universal Declaration of Human Rights contained in regard to the will of the people and the consent of the people in regard to the governance of a country. The will of the people, as expressed in periodic and genuine elections by universal and equal suffrage, shall be the basis of the authority of government. And that, Mr. Speaker, is manifestly clear. In terms of our Constitution, Mr. Speaker, the term of office of Parliament and the President, under the earlier terminated lawfully, in keeping with the Constitution, is 6 years. Under the 19th Amendment, which the President was instrumental in introducing in Parliament, he reduced the term of the President to 5 years, though he had been elected by the people for a period of 5 years, 6 years, to the 19th Amendment, which was passed in Parliament after the January 8th presidential election. The term of office of the President was reduced to 5 years. The Honourable Minister, in the course of his budget speech, defined his government's economic, political and social vision. May I, sir, read paragraph 2 of his speech, and this is what he stated. We will continue to progress in the normal endeavour to strengthen democracy, fundamental rights, reconciliation and development for lasting peace, freedom and national integration. Fundamentally, the country is guided by a new vision of lasting peace built on mutual respect and dialogue. To cement this process, we have formulated an ambitious reform agenda encompassing all major spheres, including social, political, economic, and international relations. This national government of Yahya Palaniya will focus on reforms to the Constitution, restoration and strengthening of the rule of law, and independence of the judiciary. The vision of the government, sir, in my respectful statement, has been very lucidly stated in the statement made by the Finance Minister in the course of his budget speech. The government, as I said earlier, sir, is committed to giving this country a new economic, political and social future. We are for the first time seeking to evolve a constitution with the consent of the two main political parties, which alternatively have ruled this country from the time we attained independence. It has been either the United National Party or the Sri Lanka Freedom Party, which have ruled this country from the time we attained independence. And there is a joint effort now for these two parties to come together to frame a constitution for this country. With the consent of other political parties and the people of this country. This, sir, is something new, which has not happened before. It will be based on the maximum possible consensus within the framework of a single, undivided, indivisible country. We have had three constitutions earlier. The first constitution in 1947, claimed that independence by our colonial rulers. The second constitution in 1972, framed by the Sri Lanka Freedom Party and its left alliance partners, without the consent of the other major political party, the United National Party, or the political party substantially representing the Tamil people. And the third constitution was enacted in 1978, framed by the United National Party, without the consent of the other major political party, the Sri Lanka Freedom Party, or the political party substantially representing the Tamil people. In other words, sir, both the 1972 constitution and 1978 constitution were partisan, framed by one single political party with a few alliance partners without the consent of the other major political party in the country, and more particularly without the consent or the consensus of the Tamil party substantially representing the people in this country at those points of time. It is anticipated that for the first time, within the framework of a single, undivided, indivisible country, a constitution evolved on the basis of a wide consensus will emerge, and that this constitution will reflect the will of all the people in this country and be the basis of the authority of government as stated in Article 21 of the Universal Declaration of Human Rights. For the first time, sir, in the history of this country, the political party substantially representing the Tamil people, that is the party which I happen to belong to, the Tamil National Alliance, particularly the north and the east of this country, will be a party to the constitution-making process. This would enable the realization of the future vision for this country to be as enunciated in Para 2 of the speech of the Honourable Minister of Finance. Mr. Speaker, I might say a few words on the budget. Accelerating growth with social inclusion has been the theme of the budget speech. This is, I think, an arduous task. Growth is difficult when you are neck deep in debt. Our debt stock, according to the statement made by the Finance Minister, is a little over 9 trillion rupees and a very substantial part of our income, I think almost 90% of our income, goes into debt servicing. It would be relevant, sir, for the country to know how such debt was incurred. Losses incurred by state-owned enterprises, vast expenditure on massive so-called development projects for personal kudos, which have turned out to be white elephants, infrastructure development, at exorbitant cost, frequently at more than double the real cost. Corruption, extravagance, waste, these are the factors that have contributed to the massive debt that this country has incurred. It may be good for the country to know the truth. When you have to service excessive debt, growth, development is not easy. Sectors such as education, health, agriculture will inevitably receive much less than what they would be entitled to. The government has ambitious programs to accelerate growth. Government plans to enter into free trade agreements with several countries, India, China, Singapore, South Korea, and several other countries. The government hopes to receive a great deal of foreign direct investment. One must acknowledge that the world is tending towards Sri Lanka today, very different from the past, and our expectations could therefore materialize. If that happens, we would manufacture and export to countries with large markets and to other countries too. And we should concentrate on enhancing our exports. Traditional exports such as tea, rubber and coconut have declined. We should restore and improve on our earlier performance. Our garments industry has done well. We should explore new markets for export in different fields. Our embassies could play an effective role in identifying such markets. We should enter markets close by. I earlier urged that India was very much in need of various types of pulses and that we should produce such pulses in large quantity and export them to India. That could indeed be a large market. We do not seem to appreciate the value of our being an island surrounded by the sea. We do not seem to be fully exploiting our fishery resources. Properly developed and properly utilized, this resource should be one of our biggest exports. We have several lagoons in the country, in many parts of the country. We have several lagoons in the eastern province, in particularly Batticaloo. We don't seem to be exploiting these resources at all. This, together with our maritime fisheries, is an area that needs careful study and the evolution of programs of action aimed at export. I do think that there is much potential for export in this area. We should take lessons from other countries that have developed. Singapore. After Singapore attained independence, Mr. Lee Kuan Yew stated that he wanted to develop Singapore as the model of Sri Lanka. He was so happy with the development taking place in Sri Lanka at that point of time. Where has Singapore gone and where are we? I don't think our per capita income is even 1/10 of that of a Singaporean. Germany was a country, sir, devastated by the war. In fact, Germany was divided into four parts. One part was controlled by the United States of America, one part by the United Kingdom, one part by France, one part by USSR. The country was divided into four parts. Sometime later, three parts, controlled by the USA, by the UK, and by France, came together. But the Russian part and the part controlled by the Western powers remained separate for a long period of time. There was the Berlin Wall, which came down only about one and a half decades ago, with dividing East Germany and West Germany. Today, what is the development they've achieved? Japan was destroyed by the war. Japan developed after the war. Today, these countries are amongst the biggest economies in the world. They're not sir, miracles. They are success stories. Commitment to principles and values. Intelligent planning. Firm implementation. Committed to progress and success. That is the reason for the success in these countries. That is patriotism. Patriotism is not promoting exclusion, division, and tension within the country so as to survive politically and in the process derive the maximum personal benefits. This country can be turned around and made a different country. What is required is commitment, honesty and hard work. Our services need to be revamped. Firstly, the public service. The public service seems to have lost its way. The will to perform at optimum efficiency seems to be absent. Whether this is due to politicization and the public service being divided into camps, I do not know. That there has been political meddling is a fact. There is a need to re-energize the public service and inculcate in them a sense of duty to the country. Some remedial action needs to be taken. It should not be merely cosmetic. There needs to be deep introspection and the formulation of a program through which they can be reactivated to serve the country. The public service, sir, is an important and a valuable instrument in government activity. We can allow it to further deteriorate only at our own peril. The same applies to the police service. They need to be transformed into a service committed to observance of the rule of law. Here again, there needs to be an action plan to enlighten them in their duty by the country and their obligation to uphold the rule of law. Politicization has been a malady here too. If the country is to take a new direction, politicians too must realize that they should not impede progress in that new direction by interfering with institutions that should function independently. Education and health are two vital sectors in any country. It is not really sufficient to say that we provide free education and free health. That is undoubtedly appreciated. But we need to also provide quality education and quality health. I'm not for a moment suggesting that the services in these areas are bad, but there is definitely room for improvement, particularly in the rural areas. Inadequacy of financial resources could be the reason for insufficient allocations, but if the country is to move towards real progress, it is imperative that education and health services must at least be as good as they need to be, and that the government should bear this in mind as a very important component in the new direction that this country proposes to take. We also need to examine what is the standards of teaching in our schools has dropped. Do we need to restructure present procedures pertaining to recruitment, training, conditions of service, and even emoluments to be able to have a more competent and committed teacher service? I'm not for a moment seeking to blame anybody, but it's a question that has consistently arisen in my mind as to whether the standard of teaching has dropped. We remember our teachers, and we remember the days in our days in school, and we know how committed our teachers were, how much we gained from them. Our students need to be provided with the best educational facilities if the country is to do well in the future. Investment on the future generation is the best investment that we can make for the future. And if we are to address that issue in a practical way, I think, sir, we should concentrate on the well-being of our students. Our university education needs to be diversified so as to stop producing unemployable graduates and so as to produce graduates for whom there will be a demand. Vocational training and technical education is another important sphere. If there is foreign direct investment, development and production, we will need a substantial workforce with necessary skills, and we should prepare for that eventuality by providing our youth with the necessary opportunities to acquire those skills. I want to refer to some areas where, in terms of the Finance Minister's speech, we import at considerable cost various items which can be produced locally. On the importation of sugar, we spend US dollars 250 to 400 billion on the importation of food products and agriculture-related deeds. We spend approximately rupees 200 billion annually. We import at considerable cost 81,000 metric tons of milk powder. We are a small country, but we should be able to produce with proper planning all the food items we need. The state of our economy is such that we should try through local production to avoid such imports. This is within our capacity. We need to promote tourism. It's an area with potential for much development. Our beaches and cultural sites have proved to be an attraction. We need to attract quality tourism, tourists who are big spenders. I wish to say a few words here about the North and the East. It has been a much neglected area for a long time, both before the war and after the war. Resettlement of their lands from which they were displaced in the entirety of the North and the East, whether it be Jaffna, Mana, Babunia, Kilidochi, Mullathivu, Trincomalee, Batticaloo, or even Ampari, is a prerequisite, is a necessity. Rehabilitation, housing, livelihood, including farming on their own land, fishing, animal husbandry, livestock development, should be fully accomplished in 2017. The deprivation and suffering of these affected people cannot be a continuing phenomenon. People are tired of waiting patiently with expectation and now want things to happen. Of the 18 Tamil members of parliament elected from the North and the East, 16 are from the Tamil National Alliance. It is more than 90%. Having been elected by the people to represent them, though we are not in the government, we want to and are willing to work with the government to accomplish the task that I just outlined. We would like the government to formulate a program of work to accomplish the task. I'm happy that at least the leader of the house is here. He's the person with the sympathetic ear. I think the government needs to formulate a comprehensive program of work for the North and the East, and the government needs to work with the elected representatives of the people, 16 of them from my party, in order to be able to accomplish the task. We insist that happens, and we will take every step that we can to ensure that such a program of work is started early. This is a task that we cannot ignore any longer. We will play a constructive role. We would also wish tangible progress in the matter of the resettlement of the Muslim people in the North. at a conference with Muslim civil society members of the North held recently, it was decided that representatives of the Muslim community, an official representative of the Minister of Resettlement and Rehabilitation, together with an official representative of the Chief Minister of the Northern Province, would work together in order to overcome difficulties and thereby assist in the resettlement of the Muslim people displaced from the north. This is also a matter that needs urgent action. There seems to be grievance amongst the Tamil people, amongst the Muslim people, that they have been neglected. I don't think that grievance should continue, because it is the policy of the Tamil National Alliance and also of the Tamil people that the Muslim people who were displaced from the north should return and that they should be resettled on their lands with all facilities. I want to say a few words about Trincomalee, sir, which is my constituency and my district, which I have had the privilege of representing in this parliament for a long period of time. There had been ₹1,000 million allocated for a Trincomalee District Development Program. Meaningful development would be development of the people, development of their quality of life, housing, resettlement, rehabilitation, restoration of livelihood, facilities and equipment for the restoration of livelihood, fishing, farming, livestock development, animal husbandry, small industries, college industries, medium-scale industries. This is what we need. I want to refer, sir, to two large irrigation schemes which have much potential in Trincomalee. One scheme is called Peraru in the north of Trincomalee, where a substantial amount of water flows into the sea. The land is not utilized. Water is not utilized. All the lands in that area are largely what we call in Tamil Manavari lands, depending upon rain-fed cultivation. We should provide those lands with irrigation facilities, in which event they can be cultivated for both seasons. The other one, other scheme I want to refer to, is a scheme called Kallaripu in the south of Trincomalee, in the Verigal Eechalampakkam area, where again a substantial amount of water flows into the sea. If that water is utilized, several thousands of acres of land presently under Manavari cultivation, rain-fed cultivation, can be irrigated and the people can cultivate for two seasons. This would lead to the quality of life of several thousands of families in these areas improving in a very substantial way. These two schemes have been in the pipeline for a long period of time. For one reason or another, they have not been implemented. I think with this money allocated for development of Trincomalee, these two schemes must be given priority and this work must be undertaken. We would impress upon the government, in fact, I would persuade the President and the Prime Minister. The President is also in charge of Mahavari development and major irrigation schemes. These two schemes are a priority. They have been pending for a long period of time. In fact, I spoke about Peraru in this Parliament when I came here for the first time in 1977. On account of the war, on account of the conflict, on account of the disturbed situation, things have not taken off, but it must happen now. And before the end of 2017, we want to make substantial progress in these two areas. Another area of concern, say, in Trincomalee is coast conservation. There are some vital parts of Trincomalee town and its suburbs facing the grim possibility of early destruction by sea erosion. I wish to identify those areas. Division number 10, Thirukkaralur, Mantotam, Veeranagar, Pallathotam, and Challi. These are coastal areas which are facing the grim possibility of destruction as a result of sea erosion. A substantial amount of expenditure is required to save these areas where thousands and thousands of families live, and we must ensure that we are able to complete that work and that these people are safe in those areas and able to carry on. Before I conclude, sir, I want to refer to a segment of our society which needs the care and attention of all of us. I refer to the poorer segment of society. I noticed that the Minister of Finance, in his speech, has reduced prices in respect of 7 items, which have been detailed in his speech. He has also tabled a statement indicating reduction of prices of several items between January 2015, the price that prevailed then, and the prevailing price now in November 2016. There are reductions, though not very major, in regard to many items. All this, sir, nevertheless seems to be quite minimal compared to the extreme hardships undergone by weaker sections of society. I do not want to specifically refer to any recent actions on the part of the government in this regard. I do realize the difficulties faced by the government, which inherited an economy reeking with debt. However, whatever the difficulties faced by the government may be, it should not impose greater burdens on poorer segments of society. Our effort should always be to alleviate their sufferings. Indirect taxation, sir, largely impacts on the poorer sections of society. All of us have a responsibility not to harass and thereby alienate the poorer segments of society. We cannot and we should not be insensitive to their difficulties. Those segments of society which are better off can be called upon to bear greater burdens. They can afford to bear those burdens and will not suffer pain as much as the poorer sections of society will have to bear when they are called upon to bear burdens that they can't afford to bear. There is an air of disquiet and discontent in the country pertaining to the economic plight of the poorer segments of society. It is an issue which needs to be addressed urgently. I would urge the Finance Ministry and the government to consider this issue before this budget reaches a state of finality. We are hoping, sir, that this country will shortly have a new constitution, which has been a dire need in this country, which has been elusive for a long period of time. It must be a constitution that is substantially acceptable to all segments of Sri Lankan society, all sections of Sri Lankan society, within the framework of a united, undivided, indivisible Sri Lanka, where all Sri Lankans, whether they are Tamils, Muslims, or Sinhalese, will be able to call themselves Sri Lankans with a sense of pride and honour, and be Sri Lankans in the true sense of the word, without in any way foregoing their identity, their cultural identity, their linguistic and religious identity as distinct people. Thank you, sir.
Thank you, Honourable Leader of the Opposition. The Honourable Leader of the House, it's your turn next.
Garu Katanayakathubani mang ithama satutuwe dewa sambandhan mathubage kathawen passe wacana swalpayak katha kirimata awasthawak labima gena ithubage kathawa nawaththapu tanin nan patan gattot nidahasa labena kota ape rata thamai me pradeshe me aasiya athikare thibba diyunuthuma rata api satyakwat naha thibbena ජනමාර්ගික සාමය අපේ රටේ තිබුණා. විරේකියාවක් තිබුණේ නැහැ. සම්බන්ධන් මැතිතුමා කිව්වා ලී කොන්නියු මැතිතුමාගේ ප්‍රකාශය සිංගප්පූරුවට නිදහස ලැබෙනකොට එතුමා කිව්වේ මට ඕන සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්න කියලා. නමුත් අවුරුදු 60 ගාණක් නිදහස ලැබිලා අපි ආපස්සට හැරිලා බලනකොට අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද? අපේ රටේ ආර්ථිකය කොතර දුර්වලද කිව්වොත් අපේ අවුරුද්දේ ආදායම මදි ණය වාරිකයි පොලිය ගෙවන. අපි 48 සතයක්වත් දැය තිබෙන්නේ. අපිට මුදල් අතිරිතයක් තිබ්බ සර්ප්ලස් බජට් එකක්. අපි අම්පාර ඉන්දිනියාගල යෝජනා ක්‍රම පටන් ගත්තේ අපේ සල්ලි ණය අරන් නෙවෙයි. නමුත් නිදහස ලැබිලා අවුරුදු 60 ගණනක් යනකොට අපේ රටේ ආර්ථික තත්ත්වය වචන කීපයකින් කියනවා නම් අපේ රටේ අවුරුද්දේ ආදායම මදි ණය වාරිකයි පොලිය ගෙවන්න. ඉතින් මේකට මම හිතන්නේ නිදහස ලැබිච්ච දා ඉඳලා පාලනය කරපු හැම පක්ෂයක්ම වක් කියනවා. අනිත් මිනිසා තමයි පසුගිය ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කිව්වේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණයින් පස්සේ පළවෙනි එන පක්ෂයයි දෙවෙනි එන පක්ෂයයි එකවර ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. මොකද නිදහස ලැබිච්ච දා ඉඳලා අපිට විසඳන්න බැරි වෙච්ච ප්‍රශ්න විසඳන්න ප්‍රධාන පක්ෂ දෙක අදිෂ්ඨාන කරගත්තා. සභාරු කිව්වා මේක ඇමති ගම් බෙදා ගන්න කරපු දෙයක් කියලා. එහෙමනම් අපිට 19 වෙනි සංශෝධනයෙන් ඇමති ගම් සීමා කරන්න අවස්ථාවක් නැහැ. අපි 19 වෙනි සංශෝධනයෙන් ඇමති ගම් සීමා කරලා අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. මොකද නිදහස ලැබිච්ච දා ඉඳලා ගොඩනගිච්ච ප්‍රශ්න විසඳන්න යම් කිසි අත්විවාරයක් දාන්න. දැන් අපිට මොකද්ද ලැබුණේ? අවුරුදු 20 විපක්ෂයේ ඉඳලා අපිට ලැබුණේ ණය බරින් පිළිච්ච ආර්ථිකයක්. දැන් බලන්න මේ අලුත්ම මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා 2016 අපි ගෙවන්න ඕන ගරු කතානායකතුමනි US ඩොලර් මිලියන 1668ක් ණය වලට 1608 2018 US ඩොලර් මිලියන 2237ක් ගෙවන්න ඕන 2018 ගෙවන්න ඕන ඇමරිකානු ඩොලර් මිලියන 3752ක් මේ ණය 2009 ගෙවන්න ඕන 3225ක් ඉතින් මේ හේතු නිසා තමයි පසුගිය රජය හදිසි මැතිවරණයකට ගියේ හදිසි මැතිවරණයකට ගියේ මේ ණයකන්දරාව ගිවා ගන්න බෑ 2016 1608යි 2018 2237යි US ඩොලර් මිලියන 2018 2381යි 2019 ඇමරිකානු ඩොලර් මිලියන 3752යි ඉතින් ඒකයි ජනවාරි 8 වෙනිදා මැතිවරණයකට ගියේ මොකද අපි සම්බාධක අභියසෙ හිටියේ අවුරුදු 3ක් අපේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත වෙලා අපි සම්බාධක අභියසෙ හිටියේ. දැන් ඊයේ අපේ අති හිටපු ජනාධිපතිතුමා කතා කළා. එතුමා කිව්වා මේ මධ්‍යම අධිවේගී මාර්ගය ගැන. එතුමාගේ කතාවේ එතුමා කිව්වා මේක අපි සැලසුම් කරලා තමයි තිබුණේ කියලා. ගිය ආණ්ඩුව. ගිය ආණ්ඩුව අවුරුදු 10ක් රටපාලනය කෙරුවා. 2004 කාලය තුල තිබ්බ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කොළඹ මහනුවර අධිවේගී මාර්ගය මැලේසියානු සමාගමක් එක්ක කතා කරලා අපි ඒකකතාවයට ඇවිල්ලා තිබ්බා. එදා ඒ අධිවේගී මාර්ගය හැදුවා නම් අද වියදම් කරන මුදලට වඩා 90% අඩුවෙන් 10% කරන්න පුළුවන්. අද වියදම් කරන මුදලෙන් 10% පාර කරන්න තිබ්බ 2002. මට මතකයි රල් වික්‍රමසිංහ මැතිතුමා මැලේසියාවට යනකොට මම එතුමාට කිව්වා මේ පාර හදන්න ආයෝජකයෙක් අරන් ඉන්නේ කියලා. ඒක වාරං ආවා. අරන් ඇවිල්ලා කටයුතු සාකච්ඡා කර කර යනකොට එදා පාර්ලිමේන්තුව ඉතුරු වෙලා හැරියා. ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 ජනාධිපති වුණා. නමුත් එතුමාට කිසිම වුවමනාවක් තිබෙන්නේ නැහැ කොළඹ මහනුවර අධිවේගී මාර්ගය හදන්න. මොකද ගරු කතානායක තිබුණේ 2005 ජනාධිපතිවරණයේදී. එතුමා මහනුවර දිස්ත්‍රික්ක පැරදුනා. මුළු රටම දින්නකොට මහනුවර නුවරඑළිය මාතලේ අපි ජයග්‍රහණය කෙරුවා. ඒ තරහට එතුමා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය නැවැත්තුවා. මම කීපොතක් එතුමාට කිව්වා පෞද්ගලිකව මේ පාර හදන්න දිස්ත්‍රික්ක පහක් එක්කහුව වෙනවා මේ පාර හැදුවොත්. නමුත් එතුමා සංවර්ධනය කිව්වේ දකුණ විතරයි. දැන් අපි අධිවේගී මාර්ග තුනක් හදනවා ගරු ජනාධිපති ගරු කතානායකතුමනි ලබන අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දට කලින්. අපි දඹුල්ලට අධිවේගී මාර්ගයක් ආරම්භ කරනවා ඉතාමත් ඉක්මනින්. අපි රත්තපුරේට අධිවේගී මාර්ගයක් ආරම්භ කරනවා. මහනුවරට අධිවේගී මාර්ගයක් ආරම්භ කරනවා. ඒ කියන්නේ ප්‍රධාන පළාත් සම්බන්ධ වෙනවා මේ අධිවේගී මාර්ග තුනේ. සීමා බෝධීන් වහන්සේ වැඩවසන අනුරාධපුර දිස්ත්‍රික්කයේ, දන්ත දාසුන් වහන්සේ වැඩ සිටින මහනුවර දිස්ත්‍රික්කයේ, සිරිපාදේ රත්තපුර දිස්ත්‍රික්කයේ ඒ පළාත් තුනම මේ අධිවේගී මාර්ග සංකීර්ණයකින් සම්බන්ධ වෙනවා. මොකද මේක තමයි අපේ රටේ බලාපොරොත්තු. ඊයේ ඊතුවා කතා කෙරුවා එක්තා කිවිසුම ගැන, හම්බන්තොට ගැන. ඊතුවාගේ කාලේ එකම කර්මාන්තශාලාවක් ඇරියේ නැහැ ලංකාවේ එකම තැනකවත්. මම ඊතුවාට අභියෝග කරනවා ඊතුවාගේ කාලය තුළ ලංකාවේ එකම පළාතක කර්මාන්තශාලාවක් ඇරියට රැකියා දෙන්න. එකක්වත් අරින්න බැරි වුණා. අද අපේ දරුවෝ රැකියා ඉල්ලනවා ගොවිතැනෙන්, ඒ වගේම රාජ්‍ය සේවයට ඇතුළු වීමෙන් රැකියා දෙන්න බෑ. කර්මාන්තශාලා ඇති කරන්න ඕන. ඒක තමයි ජනාධිපතිතුමත් අගමැතිතුමත් චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා. චීන ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇති කරන්න අක්කර 15,000ක.
අද ප්ලීස් මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලාසන පැමිණිය යුතුයි.
ගරු ලක්ෂ්මන් කියලා නැතුම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මං කී හිටියේ ඊයේ අපේ හිටපු ජනාධිපතිතුමා හම්බන්තොට වෙළඳ කලාපය ගැන එක්තා කිවිසුම ගැන විවේචනයක් ඇති කෙරුවා. මං කී ආවේ එතුමාගේ කාලය තුළ එකම කර්මාන්තශාලාවක්වත් එතුමාට අරින්න බැරි වුණා. රාජ්‍ය සේවයෙන් ගොවිතැනෙන් රැකියා ලාභ දීම අමාරු. අනේ නිසා තමයි ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාකච්ඡා කළා. මේ චීන රජයට ආරාධනා කරලා කර්මාන්තශාලා පිහිටවලා අපි මොකද්ද කරන්න හදන්නේ? හම්බන්තොට නිෂ්පාදන ඉන්දියාවට අරින්න එක්තා කිවිසුම හරහා. මොකද ඉන්දියාව එක්ක අපි එක්තා කිවිසුමක් අත්සන් කරුවයින් පස්සේ අපිට තීරුබදු සාන හම්බ වෙනවා. ඒ තීරුබදු සාන පාවිච්චි කළා හම්බන්තොට ප්‍රදේශයේ නිෂ්පාදනය කරන භාණ්ඩ ඉන්දියාවට අපනයනය කරන්න තමයි අපේ සූදානම. ඉතින් අපේ සැලැස්මක් තියෙනවා. ඊයේ එතුමාගේ කතාවේ කියලා තිබ්බා එක බිං අඟලක්වත් දෙන්නේ නැහැ කියලා. හම්බන්තොට ප්‍රදේශයෙන් එක බිං අඟලක් දෙන්නේ නැහැ කියලා කිව්වා. එතුමා ආදන්නේ මේ කඩාකප්පල් කරන්න එතුමා මේකට සහයෝගය දෙන්න ඕන. අනිත් එක අපි එක බිං අඟලක්වත් අපි සින්නක් කර විකුණන්නේ නැහැ. මේවා අපි බදු දෙන්නේ. පසුගිය ආණ්ඩුව තමයි පෝට් සිටි එක සින්නක් කර ලබා දුන්නා චීනෙට. සින්නක් කර. නමුත් අපේ රජය ආවයින් පස්සේ අපි ඒක වෙනස් කළා. අපි බදු ක්‍රමයකට ඒක හැරෙව්වා. ඉතින් අපි හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් ලබා දෙනව නම් චීන කර්මාන්තකරුවන්ට අපි ලබා දෙන්නේ බදු පදනම් මත. එක බිං අඟලක්වත් අපි සින්නක් කර ලබා දෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම දැන් ඒකාබද්ධ විපක්ෂය කල්පනා කරන්නේ චීනෙත් එක ගනුදෙනු කිරීමේ අයිතිය තියෙන්නේ ඒගොල්ලන්ට විතරයි කියලා. වෙන කාටවත් අයිතියක් නැහැ කියලා. හැබැයි මම ඒ අයට මතක් කරන්න කැමතියි ඉස්සෙල්ලාම චීනයත් එක්ක ගිවිසුමක් අත්සන් කරපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1952 චීනයේ කොමියුනිස්ට් රටක් වෙලා ඉන්නකොට 1952 ගරු නියෝජ්‍ය කතාවක් ඇතුළු චීන කොමියුනිස්ට් රටක් ලෝකේ කිසිම රටක් චීනෙත් එක්ක ගනුදෙනු කරුවේ නැහැ. එදා අපි 1952 ආර්.ජී. සේනාරත්නගේ මැතිතුමා වෙළඳැමති කාලේ එතුමා පළවෙනි වතාවට ගිවිසුමක් අත්සන් කරන්න අත්සන් කෙරුවා තීනෙත් එක්ක රබර් අයිස් ගිවිසුම කියලා. අපේ රබර් එහාට අරිනවා ඒගොල්ලගේ හාල් මෙහාට එනවා. අවුරුදු 30ක් එක තිබුණා. එදා අපි ඒක අත්සන් කරන්න යනකොට ඇමරිකාව බ්‍රිතාන්‍ය වෙන රටවල් කිව්වා අත්සන් කරන්න එපා කියලා. නමුත් අපි බය නැතුව එදා 1952 චීන කොමියුනිස්ට් ආණ්ඩුවක් තියෙනකොට චීනෙත් එක්ක කිසිම රටක් ගනුදෙනු නොකරන කාලෙක අපි එදා බය නැතුව චීනෙත් එක්ක ඒ ගිවිසුම අත්සන් කෙරුවා. ඉතින් එක්සත් ජාතික පක්ෂය තමයි චීනෙත් එක්ක සම්බන්ධකම් ආරම්භ කෙරුවේ. ඒ කාටවත් බෑ කියන්න බෑ. මොකද අපිට ඕන මේ ආදායමක් නැති මේ පසුගිය රජය ගොඩනගපු මේ වරාය, ඒ වගේම ගුවන් තොටුපළ යම්කිසි වැඩදායි පිළිවෙතකට පරිවර්තනය කරන්න. ඒ වගේම මම කියන්න ඕනේ ඊයේ එතුමා කිව්වා එතුමා ආණ්ඩු කරන කාලේ එකම රාජ්‍ය ආයතනයක්වත් පෞද්ගලික අංශයට පැවරුණේ නැහැ කියලා. නමුත් මට මතකයි එතුමා චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩු කාලේ ඉන්නකොට චන්ද්‍රිකා මැතිණිය ආයතන 75ක් පෞද්ගලිකරණය කෙරුවා. මේ රටේ වතු අක්කර 105ක් පෞද්ගලික සභාගම් වලට දුන්නා. එදා එතුමා විරුද්ධ වුණේ නැහැ. රාජ්‍ය ආයතන ගන්නා පෞද්ගලික අංශයට පැවරුවා 94යි 2004. නමුත් ඒ කාලය තුල කිසිම විරෝධතාවයක් දැක්වුවේ නැහැ. අනිත් එක මම කියන්න ඕනේ එතුමා කියනවා ඊයේ කතාවේ අපි චීනයට ආයෝජකයන්ට එන්න කියනවා අපේ දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාවක් නැති වෙනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායක තිබුණේ ඔබතුමා දන්නවා අපේ දේශීය ව්‍යවසායකයන්ට මේ වගේ ක්‍රියාදාමයක් කරන්න ප්‍රාග්ධනය තියෙනවද? Do we have capital? අපිට ප්‍රාග්ධනය තියෙනවද? අපේ දේශීය ව්‍යවසායක නැහැ. We don't have capital. හම්බන්තොට නිදහස් වෙළඳ කලාපය අපි චීනෙට ආරාධනා කරනවා විල කර්මාන්තශාලා අරින්න කියලා. පසුගිය අවුරුදු 10 තුළ මේ රටේ එකම කර්මාන්තශාලාවක්වත් ආණ්ඩුවටවත් පෞද්ගලික ව්‍යවසායකින්වත් අරින්න බැරි වුණා. තීනේ වාපු එක තමයි කෙරුවේ. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කරපු ඇඟලුම් කර්මාන්තශාලා 160ක් වැහුවා. එතකොට අපිට ප්‍රාග්ධනය නැත්තම් අපි ප්‍රාග්ධනය තියෙන රටවල් වලට එන්න කියන්න ඕන. ඉතින් ඒකයි කරු අගමැතිතුමයි ජනාධිපතිතුමයි කරන්නේ. ප්‍රාග්ධනය තියෙන රටවල් වලට අපේ රටට ඇවිල්ලා කර්මාන්තශාලා විවෘත කළා. අද අපේ දරුවෝ රැකියා ඉල්ලනවා. දැන් මේ මැතිවරණයේ අවසානයේ අපි දැක්කා හැම දිස්ත්‍රික්කෙම අපේ මහජන දිනියන් වල ආරක්ෂා ඉල්ලන්නමයි එන්නේ. පොදු වැඩ ගැන කතා කරන්නේ, පුළුල් ශේෂයක් ගැන කතා කරන්නේ රැකියා. ඉතින් රැකියා ලබා දෙන්න එකම මාර්ගය තමයි මේක. අපි චීනෙත් එක්ක සම්බන්ධකම් ඇති කරලා ඒ චීනේ නිෂ්පාදනය කරන භාණ්ඩ ඉන්දියාවට අපනයනය කරන්න. ඒක තමයි මේ එක්තා ගිවිසුමේ අදහස. එක්තා ගිවිසුමේ අදහස ඒකයි. මොකද ඉන්දියාවේ විශාල වෙළඳපළක් තියෙනවා. අපි එක්තා ගිවිසුම අත්සන් කරුවෙන් පස්සේ අපිට තීරු බදුසාට හම්බ වෙනවා. ඒ තීරු බදුසාට පාවිච්චි කරලා අපි ඉන්දියාවට අපනයනය කරන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම සම්බන්ධන් මැතිතුමාගේ කතාවේ කිව්වා කලින් මේ රටේ ව්‍යවස්ථා දෙකක් සම්පාදනය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කාලේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ. මේ එක අවස්ථාවකවත් ද්‍රවිඩ ජනතාව සම්බන්ධ කරගත්තේ නැහැ ඒ ක්‍රියාදාමයට. නමුත් අද පළවෙනි වතාවට අවුරුදු ගණනාවකට පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු පක්ෂ අද මෙහෙම කමිටුවේ ඉන්නවා. හැම පක්ෂයක්ම. එම නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයක්ම මෙහෙයුම් කමිටියට ගෙනහැල්ලා අද ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ කටයුතු බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා. ඉතින් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉතිහාසයේ එක් වෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. We have a chance of making history. නිදහස ලැබිච්ච දා ඉඳලා සියලු දේශපාලන පක්ෂ එක්කව වෙලා අපිට ව්‍යවස්ථාවක් හදන්න බැරි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු එක, එක්සත් ජාතික පක්ෂය හදපු එක, ද්‍රවිඩ පක්ෂ අයින් කරලා හැදුවේ. නමුත් මේ අවස්ථාවේ එහෙම නැහැ. මම ඉතාම සතුටු වෙනවා ද්‍රවිඩ පක්ෂ දිනපතාම රැස්වීම වලට එනවා. සියලු දෙනාම අන්තවාදයෙන් මිදිලා අද මැදට ඇවිල්ලා ඉන්නවා. මං හිතන්නේ අපි මේ අවුරුද්ද ලැබෙන අවුරුද්ද ඇතුළත අපිට මේ ව්‍යවස්ථාව සම්මත කරලා අපිට ජනමත විචාරණයකින් අනුමත කරගන්න පුළුවන් වුණොත් මං හිතන්නේ අපේ ඉදිරි දියුණුවට අපිට විශාල සාධකයක් වෙනවා. මොකද අද රටේ ඉන්න සියලු දෙනාටම ඕන ඉස්සරහට යන්න පුළුවන් මාර්ගයක්. We want to go forward. ඒ වගේම බලන්න ඊයේ ජනාධිපතිතුමා කතාව හම්බන්තොට ජනතාව අක්කර 15000ක සිය නිජ බිමේ ඉඩම් විකිණීමට ඉඩ නොදෙන බව මට විශ්වාසයි. දැන් එතුමා කියනවා හම්බන්තොට ජනතාව ඉඩම් දෙන එකක් නැහැ කියලා එතුමා විශ්වාස කරනවා කියලා. ඉතින් මේ කඩා කප්පල් කරන්නේ හදන්නේ මේක. දැන්ටම මිනිස්සු උසිගන්නනවා.
සින්නක් කර දෙන්නේ
නැහැ. ඔව් අපි සින්නක් කර දෙන්නේ නැහැ. එතුමා තමයි පොසිටි එක දුන්නේ සින්නක් කර. අපි සින්නක් කර දෙන්නේ නැහැ. අපි ඒක දීර්ඝකාලීන බදු ක්‍රමයකට දෙන්නේ. මොකද මේ වරාය ගුවන්තොට පොළ අපිට ඒ ණයබර උසුලන්න බෑ. ණයබර උසුලන්න බෑ. ණය ගෙවන්න බැරි වුණාම දේපළ සින්න වෙනවා. ඒක තමයි සාමාන්‍ය නීතිය. ඉතින් ඒක තුබා තේරුම් ගන්න ඕනේ. තුබා තමයි ණය ආරම්භ වෙව හැදුවේ. ශ්‍රී ලංකාවට බෑ මේ ණය ගෙවන්න. ඉතින් මේ ණය උගලෙන් බේරෙන්න ක්‍රමයක් අපි හොයනවා. මේ ණය අපි ලබා ගත්තයින් පස්සේ අපේ ණය පියවනවා. අපේ ණය පියවලා අපිට දරා ගන්න පුළුවන් මට්ටමින් මේ කරගෙන යනවා. මම එතුමාට කියන එක සහාය වේදෙන්න. මොකද එතුමත් ඉතිහාසයට එක් වෙලා තියෙනවා මේ රටේ. අපි නෑ කියන්නේ නෑ. එතුමා යුද්ධය අවසන් කෙරුවා. එතුමා ඉතිහාසයට එක් වෙලා තියෙනවා. දැන් ඊළඟ පියවරට අපි උදව් කරන්න. ඊළඟ පියවරට එතුමාට යන්න බැරි වුණා. එතුමා යුද්ධ දින්නට රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න බැරි වුණා. මොකද එතුමා ජාත්‍යන්තරයත් එක්ක රණ්ඩු වුණා. අපිට අවුරුදු 3ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත වුණා. එතුමා 2008 එතුමා 2000 ජනවාරි 8 වෙනිදා බැතිවරණය දින්න නම් අපි හිටියේ සම්බාධක අභියස. We on the verge of embargo. නමුත් අපේ රටේ වාසනාවට මේ රටේ ජනතාව වෙනසක් ඇති කෙරුවා. අපි ඒකෙන් බේරුණා. දැන් අද ජාත්‍යන්තර ප්‍රජාව අපිට කියන්නේ ලංකාවේ මේ කරන වෙනස්කම් take your own time. හදිසි වෙන්න එපා. අපේ රට ගැළපෙන විදිහට අපේ රටේ මේ ජනතාවට ඔරොත්තු දෙන විදිහට මේව කරන්න. අපි කිසිම බලපෑමක් කරන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ පිළියරම් තියනවා අපි යන පාර හරි කියලා. ඒ කාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වුණාම ශ්‍රී ලංකාවට ගරු නියෝජ්‍ය කතාරාගතුමනි දවසක් වෙන් කරනවා. අද වෙන් කරන්නේ විනාඩි 15යි. මොකද ඒ අය පිළියරම් තියනවා අපි හරි පාරට දැන් වැටලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අපිට බලපෑම් කරන්නේ අර කරන්නේ මේක කරන්න කියලා. ඒගොල්ලෝ කියන්නේ අපේ රටට ඔරොත්තු දෙන විදියට, දේශපාලන පසුබිමට ඔරොත්තු දෙන විදියට ඒ අවශ්‍ය දේවල් කරන්න කියලා. ඉතින් මම විශේෂයෙන්ම ඉතින් ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා අපිට සහයෝගය දෙන්න. අපිට මේ ඉතුමාගේ ආශිර්වාදය අපිට අවශ්‍යයි. රට ගැන කල්පනා කරලා. අනිත් එක දැන් ව්‍යවස්ථාදායක මෙහෙම කොමිටියක් හදා තියෙනවා. ගරු නියෝජ්‍ය කතාරේකතුමනි එතුමා තමයි ඉස්සෙල්ලාම කිව්වේ ජාතික ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් පාර්ලිමේන්තු කොමිටියකින් කියලා. එතුමා යුද්ධ යන කාලේ කිව්වා 13 plus කියලා. මම 13ට වඩා වැඩියෙන් දෙනවා. එතුමා කිව්වා ඒක. යුද්ධය අවසන් වුණා. එතුමාගෙන් එහෙම 13 plus දැන් මොකද මේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කිව්වා. එතුමා කිව්වා බටේ ක්‍රියාත්මක කරන්න බෑ. මේකට පාර්ලිමේන්තුවේ සිලෙක් කමිටියක් හරහා තමයි මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. නමුත් එතුමාට තීරීම්කාරක සභාව පත් කරගන්න බැරි වුණා. මොකද එතුමා ගැන විශ්වාසයක් තිබෙන්නේ නැහැ. 2005 ඉඳලා එතුමා මෙවැනි කොමිටු පත් කළා. ඒ කොමිටු වාර්තා කුඩුමක් කිය දාපු නිසා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ ගණනාවක් කිව්වා අපි ඔය කොමිටු වලට එන්නේ නැහැ කියලා. නමුත් ගරු ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි හැකි වෙලා තියෙනවා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලු පක්ෂ එක වාලක් යටතට ගෙදැල්ලා සාකච්ඡා කරා. ඉතුමාගේ අපි හිටපු ජනාධිපතිතුමාට කියලා මේකට සහාය වේදෙන්න. මේ අවස්ථාවෙන් පැහැර අරින්න එපා. අපි අන්තවාදී වෙලා නැහැ. සීලු දෙනාම මැදට ඇවිල්ලා අපිට මේක සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් මට මේ අවස්ථාවේද කියන්න තියෙන්නේ කොළඹ මහනුවර අධිවේගී මාර්ගය අපි 2019
සභානායකතුමාගේ වරප්‍රසාදයෙන් දැන් විනාඩි 5ක් වැඩිපුර බාර ගන්න තියෙනවා.
අපි 2019 අවසානයේ අවසන් කරනවා. මේ අධිවේගී මාර්ගය තමයි වංගිතල ලංකාවේ තියෙන වැදගත්ම අධිවේගී මාර්ගය. මොකද බහනුවරට පැයෙන් යන්න පුළුවන් නම් ත්‍රිකුලාමලයට නැගිනීර පළාතට යන වෙලාව පැය දෙකකින් විතර අඩු වෙනවා. ඉතින් එම කාර්යය කරන්න ඔබ හැමගේ සහයෝගය අපේක්ෂා කරමින් ඊයේ ගරු නියෝජ්‍ය කතානායකතුමා පාර්ලිමේන්තුවේ රැස්වීමක් හැදෙව්වා. මන්ත්‍රීවරු දෙපැත්තම මන්ත්‍රීවරු දැනුවත් කරන්න කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ගැන ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වද සල්පේ අවසන් කරනවා.